SBS Audio is supported by advertising.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
ඔබරැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
තවත් අලුත් සතියක සඳත දවසේ අපි හැමනම් පුරුදු විදිහට ලාංකීය දේශපාලනයේ ඇතුළත තොරතුරු කතාබහ කරන්න අපි සම්බන්ධ වෙනවා සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහයෙන්. පුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල අදත් සූදානමින් සිටින්නේ. මනෝජ්, අපි හැමෝම දන්නවා අපිට ඊයේ සිංහල අලුත් අවුරුද්ද උදා වුණා. ඉතින් අපි විශ්වාස කරන ඔබත් නැකතට කිරිබත් හිම අනුභව කළා. සිංහල අලුත් අවුරුද්දට ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාම බොහොම හොඳින් අලුත් අවුරුද්ද සමරන්නට ඇති කියලා. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සියලු කටයුතු සාර්ථකත්වයට පත්වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ඔබට මුලින්ම ප්‍රාර්ථනා කරනවා.
බොහොම සතුටින් ලොක්ෂි ඊයේ දවසේ ශ්‍රී ලංකාවේ හැමෝම වගේ නැකතට කිරි උතුරවලා නැකත් සමරලා අලුත් අවුරුද්ද පිළිගත්තා. ඔබටත් අපි වහන හැමෝටමත් උදා වුණු අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
හොඳයි, එහෙමනම් අපි විමසා බලමු මේ අලුත් අවුරුදු සතියේදී ලාංකීය දේශපාලනයේ මොකද වුනේ කියලා. සාමාන්‍යයෙන් නම් පොදු කාරණේ මනෝජ් අපි දන්නවා අලුත් අවුරුදු සතිය කියලා කියන්නේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ තරම් හැලහුල්මනක් සිදු නොවන සතියක්. නමුත් පුංචි පුංචි තොරතුරු කිහිපයකුත් වාර්තා වෙනවා. අපි ඒ පිළිබඳව කතා බහ කරන්න තමයි එහෙමනම් අද මේ ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ. මුලින්ම ටිකක් වැදගත් කාරණාවක් විදිහට කතා බහ කරන්නට පුළුවන් GLPRIS ඇතුළු පිරිසට පොහොට්ටුවෙන් යම් විනය ක්‍රියාමාර්ග ගන්නට සූදානම් වෙනවා කියන කාරණාව. අපි පසුගිය සතියේදී සාකච්ඡා කළා නිදහස ජනතා සභාවට මුලින් එකතු වෙලා හිටිය පිරිසෙන් කොටසක් සමගි ජන බලවේගය සමගින් සම්බන්ධ වුණයි කියලා. සමගි ජනසන්ධානය සැදීමේ කාර්යාවලිය සඳහා එහිදී අපි ගිය සතියේදී සාකච්ඡා කළා ඩිලාන්, GL, නාලකකුඩේවා, වසන්ත යාපා බණ්ඩාර වගේ පිරිස් එකතු වුණා සමගි ජනසන්ධානය සමගින් කියලා. එහෙමනම් පොහොට්ටුව මේ GL පිරිස් ඇතුළු පිරිසට ගන්නට යන විනය ක්‍රියාමාර්ගයේ මොකක්ද? අපි එතනින් කතාව පටන් ගමු.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වයේ දරන ගමන් වෙනත් පක්ෂත් එක්කලට ගිවිසුම් වලට එළමෙන කණ්ඩායම් වලට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විනය කමිටුවට බලය දුන්නා කියලා පක්ෂයේ ලේකම් සාගර කාර්යවස මන්ත්‍රීවරයා සඳහන් කළා. ඒ අනුව GL පිරිස් මහාචාර්යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න පොදු ජන පෙරමුණ තීරණය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔහු පොදු ජන පෙරමුණේ සමාජිකයෙක් තාම, නමුත් මේ සමගි ජන බලවේගයත් එක්ක සඳහනගත වෙලා තිබුණා, ගිවිසුම් මත්සන් කරලා තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාව ඒ තීරණය අරගත්ත කියලා පක්ෂ මහලේකම්වරයා විදියට සාගර කාර්යවස් මන්ත්‍රීවරයා සඳහන් කළා. ඒකට හේතුව තමයි සමගි ජන බලවේගයත් එක්ක එකඟට ගිවිසුමකට අත්සන් තැබීම.
පොහොට්ටුව පැත්තෙන් ටිකක් තොරතුරු වාර්තා වෙනවා යම් කරුණු පිළිබඳව. දැන් පොහොට්ටුවේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා තිබුණා. අපිත් කතා බහ කළා එක්තරාවරක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන හෝම. ඔහු එකවරම කිව්වා සමහරලා අපේක්ෂකයෙක් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් කියලා. ඒකත් විශේෂිත අවධානයට ලක්වුණු කාරණාවක් බවට පත් වුණා පසුගිය කාල සීමාවේදී. ඊට පස්සේ ධම්මික පෙරේරා එනවා, දිලිත් ජයවීර එනවා පොදු අපේක්ෂකින් විදිහට පොහොට්ටුව නියෝජනය කරමින් කියලා මේ වගේ කතත් ඇහෙන්න පටන් ගත්තා. දැන් එහෙමනම් පොහොට්ටුවේ ඊළඟ ජනාධිපතිවරණයට තරඟ කරන්නේ කවුද කියලා පුංචි ඉඟියක් ලැබුණු වගටත් තොරතුරු වාර්තා වෙනවා. මම කැමති මේ පිළිබඳව සවිස්තර තොරතුරු දැනගන්න මීළඟට.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය මොකක්ද කරන්න කියන එක සම්බන්ධයෙන් විවිධ කතා තියෙනවානේ. එකක් පොහොට්ටුව වෙනම ඉල්ලනවාද, අනික එහෙම වුණොත් එක්සත් ජාතික පක්ෂයේ විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉල්ලනවාද, පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උදව් කරනවාද මේ ආදී විවිධ අදහස් තියෙනවා. ආණ්ඩුවේම පොහොට්ටුව නියෝජනය කරපු ඇමතිවරු පවා ප්‍රසිද්ධිය කියන තැනට පත් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තව අවස්ථාවක් දෙන්න ඕන කියලා. ඒ වගේ තත්වයක් ඇතුළේ පහුගිය දවසේ මල්වතු අස්ගිරි මහනායක හාමුදුරුවන් වහන්සේලා බැහැදකීමෙන් පස්සේ මාධ්‍යවේදීන් මේ ජනාධිපතිවරණ සහ අපේක්ෂකයන් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ආපු වෙලාවේ ඔහු සඳහන් කළා ඉදිරි ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටුවේ ලකුණ දකින්න පුළුවන් කියලා. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට ඔවුන් ඉදිරිපත් වෙනවද, එහෙම නැත්නම් ලකුණම සමහර විට පොහොට්ටුව වෙයිද කියන අදහස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළා. ඒ කියන්නේ සන්ධානයක් ගොඩනැගුවත් සන්ධානයේ ලකුණ පොහොට්ටුව වෙන්න පුළුවන් වගේ අදහසක් ඔහු ඉදිරිපත් කරලා තිබුණා. සමහර අවස්ථාවලදී කියුණා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් ජනාධිපති අපේක්ෂකවරයා විදිහට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා. නාමල් ඒකට තාම කල් වැඩි පොඩි වැඩි කියලා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා එහෙම සඳහන් කළානේ. ඔය වගේ සංවාද යන අතරේ තමයි ඊළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුව ඡන්ද පත්‍රිකාවේ තියෙන්න පුළුවන්, පොදු සන්ධානයේ ලකුණත් පොහොට්ටුව වෙන්න පුළුවන් කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඒ අතරතුරේදී වාර්තාවීම් සිදුවෙනවා සජබෙට එකතු වෙන පිරිස් අතරට පොහොට්ටුවේ පිරිසකුත් ඉදිරියේදී එකතු වන්නට නියමිතයි කියලා. ඒ පිළිබඳව තොරතුරු ගැනයි මීළඟ විමසුම මනෝජ්. එහෙම කතාවක් කියන්න හේතුවකුත් තියෙන්නත් එපැ. දැන් මේ කතාව ඇති වෙන්නේ කොහොමද? එහෙම දෙයක් ඇත්තටම වෙන්න යනවාද? කවුද මේ පිළිබඳව තොරතුරු දන්න අය මේ වෙනකොට පොහොට්ටුව පැත්තෙන්?
ඔව්, නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයත් එක්ක දැන් එක්ව වැඩ කටයුතු කරනවා. ඔහු සහභාගී වුණු දේශපාලන වැඩසටහනකදී ඔහු කියපු කතාවක් තමයි මේ මාධ්‍ය ඔස්සේ මතු කරලා තිබුණේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ නායකත්වයෙන් ගොඩනගන සමගි ජන සන්ධානයත් එක්ක එකතු වෙන්න සාකච්ඡා කරමින් පවතිනවා කියලා තමයි නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණේ. මේ පිරිස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වෙලා ඉන්න මන්ත්‍රීවරුන් කියලා තමයි සඳහන් කළේ. එතකොට නිමල්ලන්සා මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් ගොඩනගලා තියෙන අලුත් සන්ධානයේ වේදිකාවට ගොඩවෙච්චි මන්ත්‍රීවරුන් කිහිප දෙනාගෙන් කෙනෙකුත් සමගි ජන සන්ධානයත් එක්ක එකතු වෙන සාකච්ඡා කරමින් ඉන්නවා කියලා නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා. ඉතින් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණවලට ඒවි දැන් මේ සමගි ජන සන්ධානයත් එක්ක අත්සන් කරේ පොහොට්ටුවෙන් එලට ඇවිල්ලා ස්වාධීන වෙලා ඉන්න මන්ත්‍රීවරුනේ. ඔය අතර ඉන්නවා නිදහස් ජනතා සභාවේ ඉන්න, උත්තර ලංකා සභාගේ ඉන්නවා, නිමල්ලන්ස මන්ත්‍රීවරයාත් එක්ක ඉන්න කණ්ඩායම් ඉන්න, ඔක්කොම පොහොට්ටුවෙන් ස්වාධීන වෙච්ච අය. ඔවුන්ගෙන් කීප දෙනෙක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ගොඩනගෙන සමගි ජන සන්ධානයත් එක්ක එක්කාසු වෙන්න පුළුවන් කියන අනාවැකියක් තමයි නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණේ.
දැන් ඒ අතරතුරේදී දමිල පාර්ශව කෙරෙහි අවධානය යොමු කළෙතින් ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව විවිධ අදහස් පළ කරමින් හිටියා පසුගිය කාල සීමාවේදී. විශේෂයෙන්ම අපි දැක්කා විග්නේශ්වරන් වගේ මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම සඳහන් කිරීමක් කරලා තිබුණා අදහසක් තියෙනවා කියලා ඉදිරි ජනාධිපතිවරණයට දමිල ජනතාව නියෝජනය කරමින් දමිල දේශපාලනඥයෙක් ඉදිරිපත් කිරීම කියන කාරණාව. දැන් හැබැයි මේ නැගිනීර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් ඊට හාත්පසින්ම වෙනස් කතාවක් කියනවා කියලා තමයි අපිට වාර්තා වන්නේ. හැබැයි ඉතින් සෙන්දිල් තොණ්ඩමන් කියන්නේ රජයට සම්බන්ධ පුද්ගලයෙක් මේ වෙනකොට. ඔහු කම්කරු කොංග්‍රස් පක්ෂයේ නායකයා වුණාට ඉතින් ඔහු මේ කරන ප්‍රකාශ ආණ්ඩුවේම යම් යම් අදහස් එළියට ඒමක් විදිහටත් අපිට එක්තරා විදිහකට බාර ගැනීමේ හැකියාවකුත් තියෙනවා මනෝජ්. සෙන්දිල් තොණ්ඩමන් මේවැනි ප්‍රකාශයක් කළේ කොතනදිද, ඒ කුමක් අරබයාද කියන කාරණය අපි සැකහැර දැනගන්න කැමතියි.
කොළඹ තිබුණු මාධ්‍ය හමුවකදී තමයි මේ අදහස සෙන්දිල් තොණ්ඩමන් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. ඔහු ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා, ඒ වගේම රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයාගේ නැගෙනහිර පළාත් නියෝජිතයා. ඒ කියන්නේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා තමයි සෙන්දිල් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා. ඔහු කියන්නේ ජනාධිපතිවරණයට දෙමළ ජනතාවට වෙනම අපේක්ෂකයෙක් අවශ්‍ය නැහැ කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඔහු කියන්නේ වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කරන්න ලංකා කම්කරු කොංග්‍රසයේ කටයුතු කරනවා කියලා. ඔහුගේ සහෝදරයාගේ පුත්‍රයා ජීවන් තොණ්ඩමන්, ඔහු වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්. එතකොට මොහු ආණ්ඩුකාරවරයෙක් සෙන්දිල් තොණ්ඩමන් කියලා කියන්නේ. ඒ වගේම කඳුකර ජනතාවගේ වතුකම්කරු ජනතාවගේ ජනතා නියෝජිතයින් හැටියට ඔවුන් කටයුතු කරනවා. එතකොට සුළු පක්ෂවලට යම් බලයක් ගොඩනැගිලා තිබෙනවා. විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සුළු පක්ෂ ඉන්නවා. උතුරෙන් වෙනම ජනාධිපති අපේක්ෂකවරයෙක් ගැන කතා කරලා තියෙනවා දෙමළ ජනතාව නියෝජනය කරලා. එතකොට රටේම දෙමළ ජනතාව වෙනකොට නැගෙනහිරයි කඳුකරයි හැමතැනම දෙමළ ජනතාව නියෝජනය වෙනවා. එහෙනම් දෙමළ ජනතාවගේ ඡන්දයට ඒකේ බලපෑමක් එල්ල කරන්න පුළුවන්. මේ දෙමළ ජනතාවගේ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණ අපේක්ෂකව ඉදිරිපත් කරන්න ඕන කියලා උතුරෙන් නැගෙනහිරෙන් කතා එනකොට කඳුකරයෙන් කියන්නේ එහෙම ජනාධිපති අපේක්ෂකයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. වර්තමාන ජනාධිපතිවරට ඒ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න සහයෝගය ලබා දෙන්න පුළුවන් කියලා.
හොඳයි, අපි ඊළඟට මේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන අපිට ඇහුණු දේශපාලන කතානේ අපි මේ වෙනකන් කතා බහ කළේ. සඳහනගත වීම, සඳහන වලට අලුතෙන් අය එකතු වීම, ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද, එතකොට අනෙකුත් සුළු ජාති නියෝජනය කරමින් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවද නැද්ද, මේ වගේ නොයෙකුත් කතන්දර අතරතුරේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධව විපක්ෂ නායකවරයාත් යම් අදහසක් පළ කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව නිසි පරීක්ෂණයක් පවත්වීම පිළිබඳ ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රකාශනයකුත් කරමින් ඉන්නවා. ඒ නිසා ඔහුගේ මේ අදහසත් සැලකිල්ලට ගැනීම වටිනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව විපක්ෂ නායකවරයාගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු සඳහන් කිරීමක් කළා. ඔහු බලයට පත් වුණොතින්, ඔහු ජනාධිපති වුණොතින් ඔහු මොකද්ද කරන්නේ කියලා. ඒ පිළිබඳව ඔහු කිව්ව දේවල් තමයි ඊළඟට අපි ඔබෙන් විමසා බලන්නේ සවිස්තරාත්මකව.
ඔව්, හලාවත ප්‍රදේශයේදී හලාවත රදගුරු විමලසිරි ජයසුන්දර හිමිපාණන් ඇතුළු හලාවත ප්‍රදේශයේ කතෝලික පියතුමන්ලා පිරිසක් මුණ ගැහුණු අවස්ථාවේ තමයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ ගැන සඳහන් කරලා තිබුණේ. ඔහු එහිදී සඳහන් කරලා තියෙනවා පාස්කු ප්‍රහාරයට යුක්ති ඉටු කරන්න සමගි ජනබලවේග රජයක් යටතේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනවා, වගකිවයුතු පාර්ශ්වයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙනවා කියලා. ඒ වගේම මේ ගැන පරීක්ෂණ පවත්වන්න දේශීය වගේම විදේශීය ආරක්ෂකංශ, ඒ වගේම විවිධ පාර්ශ්වයන්ගේ සහාය ලබාගෙන මේ සම්බන්ධයෙන් යුක්ති ඉටු කරන්න කටයුතු කරනවා කියලා තමයි සයිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අවධාරණය කරලා තියෙන්නේ හලාවතදී හලාවත අගරදගුරු ආචාර්ය විමලසිරි ජයසුන්දර හිමිපාණන් හමු වුණු අවස්ථාවේදී.
ඔව්, දැන් අපි මේ කතා බහ කරමින් සිටින්නේ මේ ගෙවිලා ගිය සතියේ ලාංකේය දේශපාලනය පිළිබඳවයි. ඉතින් සිංහල අලුත් අවුරුදු සැමරුම් යෙදිලා තිබුණ නිසා ටිකක් නිහඬ කාලච්ඡේදයක් විදිහට අපිට සලකන්නට පුළුවන්. අවශේෂ කාරණා විදිහට දේශපාලනයෙන් මේ අවුරුදු සමය ඇතුළතදී වාර්තා වෙන තොරතුරු පිළිබඳවයි අද අපි මේ අවධානයට ලක් කරමින් සිටින්නේ. ඉතින් වෙනදා වගේ දීර්ඝ කතාවක් අද අපිට නැහැ. හැබැයි කතා බහ කරන්න දේවල් නැත්තෙත් නැහැ. අවසාන වශයෙන් අවධානයට ලක් කරන්නේ මේ ගෙවිලා ගිය සතියේදී විශේෂ අවධානයට ලක්වන දේශපාලන ගොසිප් එක පිළිබඳව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව යලිත් කතා බහ කරන්න සිද්ධ වෙනවා. පොහොට්ටු පක්ෂය පිළිබඳව දිගාමනුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීරදිසානායකයම අදහසක් ප්‍රකාශ කළා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව ඔහුගේ ආකල්පය සහ ඔහුගේ ඉදිරි දේශපාලනය පිළිබඳව. මේ පිළිබඳවයි අපි අවසාන අවධානය මනෝජ්.
ඔව්, විමල වීර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරනවා තවත් මාස 4කින් ඔහු දේශපාලනයෙන් සමුගන්නවා කියලා. විශේෂයෙන්ම මේ අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඩී වීරසිංහ මන්ත්‍රීවරයාගේ ඔය අරගල කාලේ විනාශ වෙච්චි නිවස අලුත් වැඩියා කරලා ඒ නිවස විවෘත කරන අවස්ථාවට ඔහුත් සහභාගී වෙලා තියෙන්නේ. එහිදී ඔහු කියලා තියෙනවා, මම තව මාස 4කින් දේශපාලනයෙන් විශ්‍රාම යනවා. බැස යන තරුවක් මම. බොහෝ විට මන්ත්‍රීකම නැති වුණාම නිකන් දැනුත් ටිකක් ඒ වගේ සමහර වෙලට නෝනා මහත්තයත් කියන්න පටන් ගන්නවා මේ ඔයා ඔහේ මොනවද අපිට කරේ කියලා. ඒ වගේ තත්ත්වයක් ඇතුළේ තියෙන්නේ කියලා සඳහන් කරන අතරේ මේ දැන් අර පිච්චුණුගේ අලුතෙන් විවෘත කරන අවස්ථාවරණ ගිහිල්ලා හිටියේ ඔහු කියලා තියෙනවා මේ ඒ කියන්නේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් විවිධ අන්වර්ථ නාම වලින් කතා කරනවානේ. එතකොට මේ දැන් සර් සර්ට ඔහොම කියනවා නම් මයිනගිරව් කියලා මංගනායි මොනව අහන්නද මටත් මේ විමල වීරයා හොරකම් කරලා හදපු ගේ කියලා කියයි. කොමනත් ගේ කුඩු කරාම අපේ රජේ මටත් විශාල මුදලක් හම්බුණා ගේ හදාගන්න. රුපියල් 1,43,000ක් හම්බුණා. මම ඒකෙන් ජනේලයක් රිපෙයාර් කරගත්ත කියලා මහින්ද රාජපක්ෂ ඊට ජනාධිපතිවරයාගේ මූණ බලාගෙන විමල වීරදිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරලා තියෙනවා. ටිකක් වීලුවට වගේ හම්බු වෙච්ච ගාන මදි වගේ දැනෙන්නේ 1,43,000යිනේ.
ඔව් ඇත්ත. දැන් මේ ඔහු ඔහුගේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව සඳහන් කරපු අදහස් කෙරෙහි ටිකක් අවධානයට යොමු කරන්න කැමතියි. ඔහු කලකිරීමෙන් දින්නේ.
ඔව් සමහර අවස්ථාවල ඒ කියන්නේ ඔහුගේ නැතිබරිකම් දුප්පත්කම් ගැන කතා කරලා තිනවා සමහර වෙලාවට මේ වෙලාවේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ගන්න වරප්‍රසාද එහෙම නැත්නම් ලබන වැටුප ප්‍රමාණවත් නැහැ ජනතා සේවය කරන්නත් ඕනේ ආග්‍රහිකම් සපුර ගන්නත් ඕන මේ අම්පාරේ ඉඳලා කොළඹ යන්න එන්නත් ඕනේ ඉතින් එවැනි තත්ත්ව ගැනත් ඔහු කතා කරා මේ පවත ඒ කියන්නේ ඔහු ටිකක් විකල්ප අදහස් සුත් ඉදිරිපත් කරන මන්ත්‍රීවරයෙක් හැටියට ප්‍රකටයිනේ ඉතින් මේ තත්ත්වය ඔහුට ගැලපෙන්නේ නැතුව ඇති ඉන්ද උදේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා කියන අදහසක් එන්නත් ඇති සමහර ඉදිරි මැතිවරණයේ තරග කිරීම සහ ජයපරාජය කියන කාරණා පිළිබඳවත් යම් තක්සේරු ඇතිනේ ඒව මත පදනම් වෙලා එහෙම කිව්වා වෙන්නත් පුළුවන්
හොඳයි එහෙමනම් මේ කියන්නේ ඉදිරි මාසය දෙක ඇතුළත තුළදී විමල වීරදිසානායක මන්ත්‍රීවරයාත් දේශපාලනයෙන් සමුගන්න හැඩක් තමයි අපිට පෙනියන්නේ. හැබැයි තින් අලුත් චරිත එනවා. ඉන්න අය ගියාට. ඒවත් කිසිසේත්ම මේ හිස් භාජන බවට, හිස් ස්ථාන බවට පත් වෙන්නේ නැහැ. වහාම පිරවෙන ස්ථාන තමයි දේශපාලනය කියලා කියන්නේ. හොඳයි මනෝජ්, එහෙමනම් මේ අලුත් අවුරුදු සමය තුල නිහඬ කාලච්ඡේදයක් වුණාට ලාංකේය දේශපාලනයට ටිකක් වැදගත් කරුණු විදිහට අපිට කතා බහ කරන්න පුළුවන් වුණු තොරතුරු වාර්තා කරන්නට අපිත් එක්ක එකතු වීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අලුත් අවුරුද්ද එහෙම නිමාවට පත් වෙලා මේ ආරම්භ වුණ සතිය නැවතත් ඉහුසුලුව ලාංකේය දේශපාලනයේ විවිධ තොරතුරු පුවත් මවන්නට සමත් වෙන සතියක් බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් අපි මේ පිළිබඳව තොරතුරු කතා බහ කරමු හෙටින් අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන මෞබිමෙන් පුවත් විශේෂාංකයේදී. එහෙමනම් තොරතුරු ගෙනාවට බොහොම ස්තුතියි. ආයුබෝවන්.
බොහොම ස්තුතියි දිල්රුක්ෂි. ආයුබෝවන්.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.